Honorable Tissat Nayak.
Garu Kathanayakatumani.
You have 11 minutes.
Palamimma mama itamat santosha wenawa. Ada me ayavaya vivadaya sahabhagi wena welawae ape janadhipathuma Gotabaya Rajapaksha mathuma mulwarata mage viswasaya parliamentuwata pæmilla thibenawa. Etumage pæminima sanatha karana mohothe me ayavaya gana wacana deka thunak man kiyanna kemathi. එකක් තමයි මේ අයවැය ලේඛන ඉදිරිපත් කරපු මොහොත මම දකිනවා ඉතාමත් අසීරු සහ අමාරු අවස්ථාවක්. ඒක අපි හැමදෙනාම පිළිගන්න කාරණයක්. නමුත් 2021 වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කරපු මේ අයවැය ලේඛනය මම දකින ආකාරයට ඒ අභියෝගයේ ජයගන්න ඉලක්ක කරපු කාරණා පිළිබඳව නම් සෑහීමකට පත් වෙන්න බෑ. ඒකට කාරණා ගණනාවක් තිබෙනවා. මම දකින්නේ පළවෙනි කාරණය තමයි අපි අද මුහුණ දෙන දැඩි ආර්ථික හා මූල්‍ය අර්බුදය. මේ ගැන විශේෂයෙන් කල්පනා කළ යුතු කාරණයක්. දෙක, COVID-19 වසංගතයත් එක්ක අද මුළු මහත් රටේ ආර්ථිකය බිඳ වැටලා තිබෙනවා. තුන් වෙනුවා අපගේ ප්‍රධාන ආදායම් මාර්ග කීපෙම අඩාල වෙලා තිබෙනවා. විශේෂයෙන් විදේශ රැකියා ආදායම්, සංචාරක ව්‍යාපාරයේ ආදායම්, ඒ වගේම අපනයන ආදායම් අපේ විශාල වශයෙන් බිඳ වැටලා තිබෙනවා. දේශීය ආර්ථිකය පණ ගන්වන කර්මාන්ත බිඳ වැටිලා. කෘෂිකාර්මික සංවර්ධනයේ ආදායම් මාර්ග හා ඵලදායිත්වය තර්ජනයට ලක් වෙලා. ඒ වගේම විශාල රැකියාවල් ප්‍රමාණයක් අපිට අහිමි වෙලා. ඒකම අක්‍රීය තිබෙන සංචාරක ව්‍යාපාරය, හෝටල් ව්‍යාපාරය මේ කර්මාන්ත මේවා ගත්තහම ආයතන 3-4000ක් අද අක්‍රීය තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එපමණක්ද නොවේ. මම විශ්වාස කරන්නේ මේක 2020-21 අපිට තියෙන අභියෝගය. මේ අභියෝගය ජයගන්න අපි ඉලක්ක කරපු නියමිත යෝජනා මේ අයවැය ලේඛනයේ තුලින් 100%ක් සම්පූර්ණයි කියලා කියන්න බෑ. ඒ අතර අපි විශේෂයෙන් කල්පනා කරන්න ඕන කාරණයක් තමයි 2020 පළමු කාර්තුවේ අපි ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගන්නවා. ඍණ 1.6ක්. ඒ වගේම ඒ වාර්තා කිරීමට කොවිඩ් බලපෑම තිබුණායි කියලා තර්ක කරන්න බෑ. 2020 මුල් කාර්තුව ඒ සඳහා බලපෑමක් තිබුණේ නැහැ. ඒත් එක මේන් කියවෙන්නේ මොකක්ද? ආණ්ඩුව මුල සිටම ආර්ථික කළමනාකරණයේ යම් විදියක බිඳ වැටීමක් ආරම්භ වෙලා තිබෙනවා. ඔබතුමා දන්නවා ජාත්‍යන්තර සිද්ධාන්තයන් ජාත්‍යන්තර සිද්ධාන්තයන් තමයි පිටපිටම වර්ෂ දෙකක් යම් කිසි කාර්තුවක කාර්තු දෙකක ඒ ඍණ අගයක් වාර්තා කරනවා නම් ඒක ආර්ථික අවපාතයක් හැටියට සලකන්නේ. හොඳම උදාහරණය අපිට කියන්න පුළුවන් පළවෙනි කාරණය තමයි ඔබතුමා දන්නවා පහුගිය දවස්වල මේක ප්‍රසිද්ධ වෙලා තිබුණු කාරණයක්. ලෝකයේ ජාත්‍යන්තර ණය ගැනීම් ශ්‍රේණිගත කිරීම් වාර්තාවලට අනුව අපි වැටලා තියෙන තත්ත්වය. ලෝකයේ ජාත්‍යන්තර ණය ගැනීම් පිළිබඳ වාර්තා කරන ආයතන තුනක් තිබෙනවා. ටීච් ආයතනය, S&P ආයතනය සහ මෝඩිස් ඉන්වෙස්ට්මන්ට් සර්විස් කියන ආයතනය. මේ ආයතන තුනේ මම දැක්ක වාර්තාවක් තියෙනවා කතානායකතුමනි. ඒක තමයි ලංකාව ඉතාමත් නරක තත්ත්වයකට තල්ලු වෙමින් තිබෙනවා. ඒක තමයි මෝඩිස් ආයතනය ඒ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමීක්ෂණ වාර්තාවලට අනුව අපි බී තත්ත්වයේ සිට C11 තත්ත්වයට වැටිලා. ඒ කියන්නේ තව එකක් අපි පහළට ගියොත් ලෝකයේ බංකොලොත් වෙච්ච රටක් තත්ත්වයට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන භයානකකම අනිත් පැත්තට තියෙන භයානකකම තමයි ජාත්‍යන්තර ගනුදෙනුවලදී අපි අධිභාර තත්ත්වයකට පත් වෙනවා. මෙවන් තත්ත්වයක් තුල මොකක්ද අපි කරන්න තිබෙන්නේ? ඒකට අපි කරන්න තිබෙන පාය මාර්ග වලින් පිට ගිහිල්ලා අපි විහිම්ම අපේ ආර්ථික තත්ත්වයට නැත්නම් මේ පවතින මූල්‍ය අර්බුදයට අපි විහිම්ම අර්බුද ඇති කර ගැනීමක් තමයි 2020 සිදු වෙලා තිබෙන්නේ. එකක් තමයි ආදායම බිඳ වැටීම. 2019 ආණ්ඩුව ජනාධිපතිතුමා ආණ්ඩුව බාරගත්ත වහාම වැට් බදු 15%ට දක්වා අඩු කරා. ඒක බැලූ බැලමට කෙනෙකුට කියන්න පුළුවන් රටේ ආර්ථිකයට යම් සහනයක් දෙන්න මේ වගේ කරා කියලා. කෙනෙකුට කියන්න පුළුවන් මේ නිසා උත්සාහ කළේ බදු බර අඩු කරන්න කියලා. හැබැයි මොකක්ද වුනේ? වැට්බද්ද 15%ට දක්වා අඩු කිරීම හරහා ඒ සහනය සාමාන්‍ය ජනතාවට නෙවෙයි ලැබුණේ. මහා පරිමාණ ව්‍යාපාර කීපයකට ලැබෙන්නේ නැති අපිට අහිමි වුණු ආදායම රුපියල් බිලියන 600ක් අපේ මුළු සමස්ත ආදායමෙන් තුනෙන් එකක්. ඒකෙන් අපිට වෙච්ච වාසිය මොකක්ද? ජනතාවට බඩු මිල අඩුවීමක්, ජීවන බරේ අඩුවීමක්, ආර්ථිකයට යම්කිසි ශක්තියක් ලැබුණායි කියලා පිළිගන්න පුළුවන්කමක් නැහැ. ඒ වැත්බදු කපා හැරීම හරහා එක පැත්තකින් මේ සහනය ජනතාවට නොලැබීම නිසා කියලා කියන්න ඕනේ. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ විදේශ ප්‍රේෂණයන් අපනායන ආදායම් සුජුබදු වක්‍රබදු වල විශාල පහළ වැටීමක් වාර්තා වෙන්නේ. මම දුටුවා අපේ මේසේ මත තිබ්බ යම් යම් විස්තරාත්මක තොරතුරු වල මේවා ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා අපිට පේන්නේ මොකක්ද? අපිට පේන මූලික කාරණේ තමයි මේ තත්ත්වයන් දිහා බලනකොට අපි ආර්ථික කළමනාකරණයේ තාමත් දුබල තත්ත්වයකට පත්වලා තිබෙනවා. දෙක, වැරදි ආර්ථික ප්‍රතිපත්තියක අපි ගමන් කරනවා. මේ නිසා මේක ගැන මීට වඩා සැලකිල්ලෙන් අපි බලන්න ඕන කියන කාරණය මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒත් එක්ක මට පුංචි ප්‍රශ්නයක් තිබෙනවා. මේක ගැන විවිධ වාද විවාද පෞද්ගල දවස්වල ගියා මම දැක්කා. ඒක තමයි පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය බලය අපේ ව්‍යවස්ථාවේ 148 රාජ්‍ය මූල්‍ය බලය පිළිබඳ විශේෂණ සඳහන් වෙනවා. මේකට දැන් කරලා තියෙන අභියෝගය අපිට කතන්දර කියන්න පුළුවන්. මේ දේ නිසා අපිට මේක කරන්න පුළුවන්, අපිට බලය තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි 148 රාජ්‍ය මූල්‍ය බලය පිළිබඳ පාර්ලිමේන්තුවට තියෙන ඒ විශේෂ විධිවිධානවල බලයට අභියෝග කරන්න පුළුවන්. 2020 ජනවාරි ඉඳලා මැයි පළවෙනිදා දක්වා අතුරු සම්මත ගිණුමකින් මුදල් තිබුණා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි, ඒක සම්මතයක්. නමුත් 2020 සැප්තැම්බර් ඉඳලා දෙසැම්බර් වෙනකමුත් ඒ අතුරු සම්මත ගිණුමකින් නීතියානුකූල ලෙස අනුමත කරගත්තා. නමුත් 2020 මැයි, ජූනි, ජූලි, අගෝස්තු මාස 4 කොහොමද ඒ වගේ අවස්ථාවක මූල්‍ය බලය පාර්ලිමේන්තුවට හැර වෙනත් කෙනෙකුට පාලනය කරන්න පුළුවන් කියන බරපතල ප්‍රශ්නේ තිබෙනවා. මේක ගැන වාද විවාද කරලා වැඩක් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි එම කාල සීමාව තුළ රුපියල් බිලියන 629ක් ණය ලබාගෙන තිබෙනවා. ඒ ණයට වග කියන්නේ කවුද? පාර්ලිමේන්තුව අනුමත කරන්නේ නැතුව, පාර්ලිමේන්තුවේ නියෝගයක් නැතුව එවැනි ණය ලබා ගැනීමක් කරා රුපියල් බිලියන 629ක ණය ලබාගෙන තිබෙනවා. ඒ ණය අවසානයේදී ජනතාව තුළටයි යන්නේ. ඒ විතරක් නෙවෙයි, වසර 73ක 74ක කාලය තුළ මේ රටේ ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් කාලය බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ 2020 සමා වෙන්න ටයිම් නැහැ. ඔබතුමා පැහැදිලි කරන්න වෙලාව නැහැ.
මේ අතුරු මේ ඔබතුමාගේ කතා කරන එකට විරුද්ධව ඔබතුමා ඡන්දෙ දුන්නේ නැහැ. මේක සම්මත වුණා පාර්ලිමේන්තුවේ. ඔබතුමා මතක නැද්ද? සම්මත වුණා කියේ
කිව්වා. ඒ වැරදි වැඩේ
ඔබතුමා කියනවා
කියලා. නැහැ, ඡන්දෙ වැලකිනේ. නැහැ, ඡන්දෙ දුන්නේ නැහැ. වැලකේ හිටියා. ඡන්දෙ දුන්නේ නැහැ. කතානායකතුමනි වැරදි අර්ථකථනයක් දුන්නේ. මේ ගරු කතානායකතුමනි මම කියන්නේ වසර 74ක ඉතිහාසය තුළ වැඩිම ණයගත් කාලය බවට පරිවර්තනය වෙලා තිබෙනවා. බලන්න 2020 රුපියල් බිලියන 2800ක් ණය. 2021 යෝජනා කරන බිලියන 2900ක් ණය. රුපියල් බිලියන 5700ක්. රුපියල් බිලියන 7500ක් කියලා කියන්නේ තේරුම් ගන්න පුළුවන් විදිහට කියනවා නම් ඔබතුමාට මතකයි මහවැලි ව්‍යාපාරයේ හදන්න උල්හිටිය, රන්දනිගල, රන්තැඹේ, කොත්මලේ, එවැගේම වික්ටෝරියා මේ මහවැලි සීකලාපයේ මහවැලි සංස්කෘතිය නිර්මාණය කරන්න වැය වෙච්ච වියදම රුපියල් බිලියන 50යි. හැබැයි ඒ වගේ සිය ගුණයක් බිලියන 5700ක් ණය මුදලක් ලබාගෙන දැනටමත් වෙනවා. එතකොට මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ සිද්ධ වෙන්නේ අපි 6000ක් කිම් හරි. මේ සිද්ධ වෙන්නේ මොකක්ද? අනේ අහගෙන ඉන්නකෝ මේ ඉන්නවා, මේ ජනාධිපතිතුමත් ඉන්නවා, අහගෙන ඉන්න පොඩ්ඩක් ඉවස ගන්න. මේ ද්වේෂ සහගතව කියනවා නෙවෙයි, මේ ද්වේෂ සහගතව කියනවා නෙවෙයි, අහගෙන ඉන්න. ගරු කතානායකතුමනි අපි අහන්නේ 2021 රටේ ණය කොහෙටද යන්නේ? අපි අහනවා දැන් මෙහෙම විශාල ණය ප්‍රමාණයක් ගත්තාම මොකද අවසන්නේ? මෙන්න බලන්න ආර්ථික කාර්ය සාධනයේ පිළිබඳ අපේ මේසේ උඩ තිබුණු වාර්තාව තියෙන්නේ මොකක්ද? දළ දේශීය නිෂ්පාදනය 2019 3.7%, 2020 පළමු කාර්තුව ඍණ 1.6%. රාජ්‍ය ආදායම අපි ණය ගැන කතා කරනවා. රාජ්‍ය ආදායම
දෙදස් දහනමේ පහයි දසම නමයයි. දෙදස් විස්සේ මුල්කාර්තය හතරයි දසම දෙකයි. විරකියාව දෙදස් දහනමේ හතරයි දසම අටයි. දෙදස් විස්සේ පහයි දසම හයයි. ආයෝජනය දෙදස් දහනමේ විසියයි දසම නමයයි. දෙදස් විස්සේ විසිපහයි දසම තුනයි. අපනයන ආදායම දෙදස් දහනමේ විසියයි දසම හතයි. දෙදස් විස්සේ විසි දෙකයි. කෘෂිකාර්මික සංවර්ධනය කර්මාන්ත මේවයි රිනාග වාර්තා වෙන්නේ. එතකොට අපි අහන්නේ මොකක් හරි තිබෙන්න ඕනේ අපේ ඉලක්කයක්. එතකොට අපි පිළිගන්නවා එකක් රට වැළැක්විය නොහැකි අර්බුදයක අපි මුණ දෙන්න සිදු වුණා. ඒක ගැන අපි නිදහසට කාරණා කියන්න උනා නෑ. නමුත් අපි කියන්නේ එවැනි අර්බුදයක් තියෙන බව දැනගෙන ඒකට පිළියම් හොයන්න පුළුවන් විදියට අපේ යම් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක ගැන මම ඊයේ අහගෙන හිටියා අපේ ගරු ජනාධිපතිතුමා ජාතිය අමතන අවස්ථාවක්. ඒ අමතන අවස්ථාවේ එතුමා බොහෝ දේවල් කිව්වා. හැබැයි සමහර කාරණා මම දකිනවා ප්‍රායෝගිකව සිද්ධ වුණේ නැහැ. ඒක එතුමාට අපහාසයක් හැටියටවත් අගෞරවයක් හැටියටවත් කියනවා නෙමෙයි. හැබැයි එතුමාට යම් වමනාවක් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්න වෙලා තිබෙන්නේ බිමේ සැබෑ ලෙස මේවා ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක ඉතාමත් පැහැදිලිව අපි බලන්න ඕනේ. අවසානයේ මොකද්ද වෙන්න ඕනේ? අවසානයේදී මේ සියල්ල හමුවේ ජනතාවට සහනයක් තියෙන්න ඕනේ. අයවැයක මූලික පරමාර්ථය තමයි අනාගතය වෙනුවෙන් කරන පුරෝකථනයක්. සංවර්ධනය, ජන ජීවිතයේ නගා සිටවීම, ඉවගම්ම ජීවන බර සැහැල්ලු කිරීම, රැකියාවස්ථාවල් ආදායම් මාර්ග, මේ සියල්ල සමස්තයක් ඇටට අයවැයක ගන්න. එතකොට අනාගතය වෙනුවෙන් කරන මේ පුරෝකථනයේදී අවසානයේදී සහනය ලැබිය යුත්තේ කාටද? ජනතාවට. ඒ ජනතාවට අද බඩු මිල දරා ගන්න බැරි තරම් ඉහළ ගිහිල්ලා. ඒක දරා ගන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. සුළු ආදායම් මාර්ග ලැබපු සියලු දෙනාම මහා බරපතල ව්‍යසනයකට පත් වෙලා කර්මාන්ත ශාලා නැවත වසර කීපයක් යනතුරු ගොඩ ගන්න පුළුවන් කියලා හිතන්න අමාරු. අපේ ප්‍රධානම ආදායම් මාර්ගයට එල්ලලා තියෙන තර්ජන, විශේෂයෙන්ම විදේශ රැකියා ආදායම, සංචාරක ව්‍යාපාරයේ ආදායම, මේ වාගේ කඩාගෙන වැටීම හරහා අපි යලි ගොඩ එන්න කුමක්ද කළ යුත්තේ කියන කාරණය විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා ගරු කතානායකතුමනි, මම මේ කතාව අවසන් කරන්න ඉස්සලා ආයිත් කියන්නේ මේ තියෙන අභියෝගය අපි සියලු දෙනාම තේරුම් ගන්නවා. කොහොම වුණත් අපි මේකට උත්තරයක් හොයන්න ඕනේ. අපි හිතනවා මේකට යම් යම් විදියට පාට වෙන දේවල් අලවල උවමනාවක් නැහැ. අපි එකතු වෙලා හරි මේ රටේ මේ
ස්තුතියි. දැන් අවසන් කරමු.
රට ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙලකට එන්න ඕනට. ඒකට ජාතික වැඩපිළිවෙලක් ඕනේ. මොකද්ද කියන ජාතික වැඩපිළිවෙල? ජාතික වැඩපිළිවෙලක් ගැන ජනාධිපතිතුමා ජාතිය අමතලා කතා කළත් එය ප්‍රායෝගික ක්‍රියාත්මක නොවෙනවා නම් ප්‍රතිඵලයක්
නැහැ.
අපි කියන්නේ රටේ ජාතික වශයෙන් ණය බර වැඩි කරමින්
ඒකේදී
ණය වැය ලේඛනයෙන් 21 අපේක්ෂාවන් සම්පූර්ණ කරන්න බැරි වෙන බව මතක් කරමින් මගේ වචන.
ශාන් සේමසිංහ ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, 2021 අයවැය ඉදිරිපත් කරපු අවස්ථාවේ අදහස් දැක්වීමට ලැබීම ගැන සතුටු වෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ අදහස් දැක්වීම පිළිබඳව මම ඊටත් වඩා සතුටු වෙනවා. විශේෂයෙන්ම 37 මන්ත්‍රීතුමා කතා කරාට පස්සේ මම මෙතෙන්ට වෙලා ගරු කතානායකතුමනි කල්පනා කරේ 37 මැතිතුමා කොහෙද ගිය අවුරුදු 5 කාලය තුල හිටියේ කියලා. එතුමාට මේ අවුරුදු 5 කාලය තුල මේ රටේ ආර්ථිකයට, රටේ ජන ජීවිතයට, රටේ නීතියේ ආධිපත්‍යයට, මේ සියල්ලටම යහපාලනය කරපු විනාශය දිහා බැලුවනම් මං හිතන්නේ අද මේ රටේ ජනතාව සතුටු වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව. මේ විපක්ෂය ප්‍රශ්න කරනවා මොකද්ද අපේ ජාතික වැඩපිළිවෙල කියලා. අපි ජාතික වැඩපිළිවෙලක් එදා නොවැම්බර් මාසේ, ගිය අවුරුද්ද නොවැම්බර් මාසේ ඡන්දයට යද්දී ඉදිරිපත් කරා. ඒක තමයි ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම. මේ අපි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන හැම ප්‍රතිපත්තියක් තුලම, වෙනස් කරන දෙයක් තුලම මේ ජාතික ප්‍රතිපත්තිය මත පදනම් වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. එයින්ද මම විශේෂයෙන්ම කියන්න ඕනි, මේ බදු අඩු කිරීම පිළිබඳව පුදුමාකාර වේදනාවක් විපක්ෂයට තියෙන්නේ. විපක්ෂය ඇවිල්ලා කියනවා මෙච්චර සංඛ්‍යාවකින් බදු ආදායම අඩු වුණා කියලා.
හැබැයි ඒ ප්‍රශ්න කරන විපක්ෂයට අපි කියන්න ඕනේ මේ රටේ අපි බලයට එද්දි බදු ගෙවන්න පුළුවන් කණ්ඩායමක් හිටියේ නෑ ගරු කතානායකතුමනි බදු ගෙවන්න ආදායමක් තිබ්බේ නෑ රටේ ජනතාවට 6%කට වඩා තිබ්බ 7%කට ආසන්න ආර්ථික වර්ධන වේගයක් 2%කට කඩා වැටලා තියෙන අවස්ථාවක කොහොමද ගරු කතානායකතුමනි ජනතාව බදු ගෙවන්නේ අපි මේ බදු සහනය ලබා දුන්නේ ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවේ ලබා දීපු පොරොන්දුවක් මත ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හැදුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ සීදකාමරවල ඉඳලා හද ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙවෙයි අපි ගම්වලට ගිහිල්ලා ගමේ ජනතාව රැස් කළා පක්ෂභේදකින් තොරව වුණ එක කතා කරලා ඔවුන්ගේ අදහස් මත පදනම් වෙච්ච ප්‍රතිපත්ති ප්‍රකාශයක් තමයි අපි එදා සකස් කළේ ඒ අනුව තමයි වැට් බද්ද 15% ඉඳලා 108 දක්වා අඩු කරේ අපි ආදායම් බදු සීමාව අඩු කරේ විශේෂයෙන්ම වැට් ගෙවීමට දෙන සීමාව අපි අඩු කරේ ආදායම් බදු ප්‍රතිශතයන් අපි අඩු කරේ ඊළඟට ආර්ථික සේවා ගාස්තු ජාතිය ගොඩනැගීමේ බදු රඳවා ගැනීමේ බදු උපයන විට බදු අපි අහෝසි කරේ මෙන්න මේ ආර්ථිකයට නැවත ජීවයක් ලබා දෙන්න ඒ ආණ්ඩුවට මුදල් ගෙවනවා වෙනුවට ජනතාවට අවස්ථාවක් තිබ්බා ඒ තමන් අතේ තියෙන මුදල් නැවත වියදම් කළා මේ ආර්ථිකය පණගස්සන්න ඒක තමයි අද සිදුවෙමින් පවතින්නේ ඒ හින්දා අද විපක්ෂය කතා කරන්නේ හරියට මේ කිසිම දෙයක් නොවිච්ච ආර්ථිකයක් තමයි අපි බාරගත්තේ කියන කාරණාව 2015 තමයි අපේ ආර්ථිකයේ කඩාවැටීම කරු කතානායකතුමනි ආරම්භ වෙන්නේ එදා ඉඳලා කිසිදු වැඩපිළිවෙලක් නැතුව මේ ආර්ථිකය අරගෙන ගියේ මේක ඉබාගාති කියපු ආර්ථිකයක් තිබ්බේ ඉබාගාති කියපු ආර්ථිකයක් තමයි නැවත අපි බාර අරගෙන රටක් හැඩියට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ ආණ්ඩුවත් දවස සකස් කරලා ඉදිරියට ගෙනියන්න හදන්නේ ඒ හින්දා අද උදේ කතා කරද්දී එරාන් වික්‍රමරත්න හිටපු ඇමතිතුමා කිව්වා මේ රටක ඕනෑම අවස්ථාවක ජනතාව අවදානම් සහ දුෂ්කර කාලයන් වලට පැමිණෙනවා ඒවට මුහුණ දෙන්න ඕනි කියලා මේ රටේ අවදානම් සහගත තත්ත්වයක් මෙන්න මේ දුෂ්කර කාල පරිච්ඡේදයත් ආරම්භ වෙන්නේ 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුව රටේ බලයට පත්වීමත් එක්කම ඒ ගත්ත තීන්දුව තීරණ ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණේ අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් මත පදනම් වෙලා නෙවෙයි ඒවා තීන්දුවනේ එයාලගේ ගජ මිතුරන්ගේ අවශ්‍යතාවයන් මත අපි දැක්ක බදු වෙනස් වෙච්ච විදිය මම දැක්ක හර්ෂද සිල්වා හිටපු ඇමතිතුමා කියනවා මේ අයවැය පිටින් ගෙනල්ලා හදපු අයවැයක් කියලා හැබැයි ඒ කියන හර්ෂද සිල්වා ඇමතිතුමාට මම මතක් කරන්න ඕනේ මේ රටේ ආදායම් බදු ප්‍රතිපත්තිය ඔවුන්ගේ ආණ්ඩුව සකස් කරේ ගානාවට හදපු ආදායම් බදු ප්‍රතිපත්තිය ගානාවට හදපු ආදායම් බදු ප්‍රතිපත්තිය තමයි මේ අපේ රටේ ක්‍රියාත්මක කරන්න ඔවුන් උත්සාහ කරේ ඒ හින්දා අපි දේශීයත්වයේ මත පදනම් වෙලා තමයි අපේ ආර්ථිකය ගොඩනගන්නේ ඒකේ ප්‍රතිඵල අපිට තියෙනවා ලෝකයේ අනික් රටවල් බොහොමයක් කඩා වැටිලා ඒ රටවල් වල ජනතාව අපහසුතාවයන් වලට මුහුණ දෙද්දී අපිට අපේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගයන් තුල අපිට පුළුවන් වෙලා තියෙනවා රටේ ජනතාවට විශ්වාසය ගොඩනගන්න මම දැක්ක අයියේ ජනතා විමුක්ති පෙරමුණ කියනවා මේ අමතර කාලයක් තුල තමන්ගේ සේවා කාලයෙන් පස්සේ රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය නම් වෙනත් වැඩ කටයුත්තක් කිරීමට අවස්ථාව ලබා දීම තුලම ආදායම් මාර්ග ඇහිරිලා කියන කාරණාව කියලා අපි මතක් කරන්න ඕනි ජනතා විමුක්ති පෙරමුණට අපේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතා විමුක්ති පෙරමුණ පෝෂණය කරපු යහපාලන ආර්ථික ප්‍රතිපත්තියත් අතර වෙනස ඒකයි අපි හදන්නේ ආදායම් මාර්ග උත්පාදනය කරන්න අමතර ආදායම් ජනතාවට ලබා දෙන්න මේ සමස්ත අයවැයම කරු කතානායකතුමනි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් වෙනස්කම් සිදුවන අයවැයක් ඒකට සාපේක්ෂව රටේ සංවර්ධනය යනවා විපක්ෂය හිතාගෙන හිටියේ අපිට අයවැය ලේඛනයක් ඉදිරිපත් කරගන්න බැරි වෙයි අපිට කිසිම දෙයක් කරගන්න බැරි වෙයි අපි මේ අයවැය ලේඛනය තුල සහන දෙනවා පමණයි සිදුවෙන්නේ සංවර්ධනය ක්‍රියාත්මක වෙන්නේ නැති වෙයි රටේ පාරවල් ටික හැදෙන්නේ නැති වෙයි ජලය දෙන්නේ නැති වෙයි මේ අවශ්‍යතා සියල්ල යටිතල පහසුකම් ලබා දෙනවා වගේම අපේ මූලික අවධානය රටේ ජනතාවගේ ආර්ථිකය ඔවුන්ට ආදායම් මාර්ග උත්පාදනය කිරීම එයින් අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මොකද්ද මේ විපක්ෂය හදන්න හදන මතය විපක්ෂය හදන්න හදන්නේ මේ සංඛ්‍යා ලේඛන විචාවක අපි ආණ්ඩුවක් හැටියට යනවා කියලා අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සංඛ්‍යා ලේඛන විචාවක් හැටියට පෙන්වන්න හදන කණ්ඩායම් වලට අපි ඔවුන් විසින් කරපු සංඛ්‍යා ලේඛන විචාව තමයි මේ නිවැරදි කරන්න යන්නේ ගරු කතානායකතුමනි, our effort is to rectify the fraud what they did. The fraud what they did, what we have rectified it. That is what we have done. Eyinda garu kathanayakathumani api oun karapu e veradi purvadarsha e veradi aarthika kalamana karaneya ada kramaanukoolawa nivaradi karaganimin yanawa. Eyinda 2000 api dakka kohomada ape rate aarthika kalamana karana eyala aragena giye kiyala videsha nayawalin viyadan kara එනයි අරගෙන යාණ්ඩුව වියදම් කළා. ඒ අනුමත කරපු ප්‍රතිපාදන සීමාව ඉක්මවලා ගෙවීම කර. ගෙවීම කරා විතරක් නෙමෙයි කරු කතානායකතුමනි, බිලියන 243ක මුදලක් ඔවුන් ගිණුම් ගත කිරීම හිතාමතා අමතක කරා. හිතාමතා මගහැරියා. මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තියත් මේ රටේ ව්‍යවස්ථාවත් උල්ලංඝනය කළා තමයි එදා මංගල සමරවීර අමතුමා මුදල් අමාත්‍යාංශයේ කාර්යභාරය ඉටු කරේ. අපි යාලා වගේ ඒව හොය හොය ඉන්න ගියේ නෑ ගරු කතානායකතුමනි. අපි ඔවුන් විසින් කරපු වැරදි නිවැරදි කරලා රටේ ජනතාවට දෙන්න පුළුවන් යහපත්ම කාර්ය තමයි අපි කරගෙන යන්නේ. එයින්ද අපේ ඉලක්කයක් තියෙනවා. දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව නැවත 2015 වෙද්දි වගේ 70%ක් දක්වා අපේ ණය බර අඩු කරන්න. අපිට නැවත මෙන්න මේ 70% සංඛ්‍යාවට අපිට යන්න ඕනි. අපේ ඉලක්කය තමයි 6.5% ආර්ථික වර්ධන වේගයක් අරගෙන ඇවිල්ලා අයවැය පරතරය 4% දක්වා අඩු කරන එක. එන්න ඒ කිරීම සඳහා තමයි මේ අයවැය ලේකනේ ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. එයින්ද මම කියන්න ඕනේ විරුද්ධ පක්ෂයට, අද ජනාධිපතිතුමා විශේෂයෙන්ම ඊයේ එතුමාගේ ජාතික ඇමතීම තුළ කිව්වා එතුමාගේ කාර්යභාරය පිළිබඳව ඇගයීමකට ලක් කරන්න ඕනි රටේ මහජනතාව සහ ජන මතය තමයි යගීමකට ලක් කරන්න ඕනි කියලා. දැන් විරුද්ධ පක්ෂ කියනවා අද ජන මතයක් ජනාධිපතිතුමාට නැහැ කියලා. මම එතුමාට මතක් කරන්න ඕනි මේ විපක්ෂයට 2016 නොවැම්බර් මාසේ ජන මැතිවරණය පවත්වලා මාස 8ක් වෙනකන් ස්ථාවර පාර්ලිමේන්තුවක් තිබ්බේ නැහැ. මාස 3ක් අස්ථාවර පාර්ලිමේන්තුවක්, මාස 5ක් පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වුණ නැහැ ගරු කතානායකතුමනි. හැබැයි මොකද්ද ජන මතය උනේ? ඊළඟ මාස 8කට පස්සේ එතුමා බලයට ඇවිල්ලා පවත්වපු මැතිවරණයේ ජනමතය මොකද්ද උනේ? ඒ ජනමතය උනේ මේ රටේ නැවත 3-2 බහුතර බලයක් ජනාධිපතිතුමාට තගමැතිතුමාට ලබා දීම. අපි විපක්ෂෙන් අහනවා 3-2 මැතිවරණයක් තියලා මාස 8කට පස්සේ මහමැතිවරණේ තියලා 3-2 බලයක් ගනිද්දී ඒක පාස්ට් ද ෆේල්ඩ් කියලා අපි මේ විපක්ෂෙන් අහනවා. එහෙනම් මේ බොරු සමාජගත කරන්න උත්සාහ කරන්න එපා. මම දැක්ක ඉරාන් වික්‍රමරත් නමතුමා උදේ කියනවා ඔවුන් ලබාගත්ත ට්‍රිලියන 5ක ණය ප්‍රමාණය අද අපේ ආණ්ඩුව අරගෙන තියෙනවා කියලා. මම ඉරාන් වික්‍රමරත් නමතුමාට කියනවා අපි ගරු කරපු හිටපු මුදල් නියෝජ්‍ය මුදල් නැමතිවරේ පුළුවන් නම් පෙන්වන්න කොතනද මේ ඔවුන් ගත්ත ට්‍රිලියන 5ක ණය ප්‍රමාණය අපේ ආණ්ඩුව අරගෙන තියෙන්නේ කියලා. හැබැයි අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ ට්‍රිලියන 7ක් වච්ච ණය බර ට්‍රිලියන 13 ඉක්මවල අරන් ගිහිල්ලා රටේ ජනතාවට ලැබිච්ච සහනයක් නැහැ ගරු කතානායකතුමනි. එහෙනම් මෙයාලගේ ආර්ථික ප්‍රතිපත්තිය උනේ අපි දැක්කා ගත්ත තීන්දුව ඉරණ තුල අර මුට්ටිය ඇතුලේ ඔළුව හිර කරගත්තාම කොහොමද මෙයාලගේ විසඳුම උනේ? බෙල්ල කපපු එකයි. මෙන්න මේක තමයි මේ රටට කරේ මෙයාලා. මුට්ටිය ඇතුලේ ඔළුව හිර කරලා රටේ ජනතාවගේ බෙල්ල කපලා තමයි විසඳුම ලබා දුන්නේ. ඒ හින්දා තමුන්නාංශලා වගේ ඒ වගේ අඥාන මෝඩ කිසිම තේරුමක් නැති විදිය තීන්දුව తీරන අපි ගන්නෙ නෑ. අපි ගන්න හැම තීන්දුවකටම වග කියනවා. අපි ගන්න හැම තීන්දුවකටම වග කියනවා. තමුන්නාංශලා මොනවද ඇවිල්ලා කරේ? තමුන්නාංශලා බලයට එනවා. බලයට ඇවිල්ලා දවස් 40ක් යද්දි මහ බැංකුව මංකොල්ල කරනවා. එක වතාවක් නෙමෙයි දෙවතාවක් මහ බැංකුව මංකොල්ල කරනවා. මංකොල්ල කාලා මොකද උනේ? මංකොල්ල කාලා උනේ මේ රටේ අහිංසක ජනතාවට ආර්ථිකමය පීඩනයක් අරගෙන ආවා. හොඳට යහතින් ජීවත් වෙච්ච ජරු පවුල් කන්න බොන්න බැරි දැනට අරගෙන ගියා. කල්පනා කරලා බලන්න තමුන්නාසලගේ කාලේ කරපු හොරකම් ටික. මේ ඉදිරි පැලේ ඉන්න ගොඩක් අයට චෝදනා තියෙනවා. අපි චෝදනා බාර දුන්නා. අල්ලස්සා දූෂණ කොමිෂමට අපි බාර දුන්නා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි බාර දුන්නා. මොකද උනේ? ඒ බාර දීපු ලිපු ගනුගරු කතානායකතුමනි ලිපි ගොනුවක්වත් හොයන්න බෑ. ලිපි ගොනුවක්වත් හොයන්න බෑ. මේ ඉන්න හිටපු ඇමතිවරු තම තමන්ගේ ගෙවල් වලට අරගෙන ගිහිල්ලා ලිපි ගොනු. ඇයි ඒ? එයාලට විරුද්ධව පරීක්ෂණ සිදු වුණොත් සිදුවන දේ ගැන එයාලා දන්නෝ. අපි දැක්ක මේ පාර්ලිමේන්තුවේ වෙනද මොනවද කතා වුණේ? ගඩු අතිගරු ජනාධිපතිතුමා කිව්වා විශේෂයෙන්ම එතුමාගේ දුර කාලය තුළ එතුමාට පුළුවන් වුණා කියලා මේ රටේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරන්න. ගරු කථානායකතුමනි, ඔබතුමා එදා අපිත් එක්ක විපක්ෂයේ හිටපු අවධියේ මොකද්ද දැක්කේ? මෙයාලගේ අරමුණ මොකද්ද තිබ්බේ? අශෝක අබේසිංහ හිටපු ඇමතිතුමා ඉන්නවා. එතුමා හැන්සාඩ් ගත වෙලා තියෙනවා. එයාලගේ ප්‍රාර්ථනාව එයාලා සැලසුම් කරේ 2022 අවුරුද්ද වෙද්දී මහින්ද රාජපක්ෂ ඇමතිතුමාගේ ප්‍රජායිති අවශ්‍ය කළා. එතුමාව සිරගත කිරීම තමයි එයාලගේ බලාපොරොත්තුව වුණේ. 2025 වෙද්දී මේ රටේ රාජපක්ෂවරු අතුගාල දාන්න තමයි එයාලගේ සැලසුම වුණේ. ගරු කථානායකතුමනි, මේ අපි කියන්නේ හැන්සාඩ් ගත වෙලා තියෙන කාරණා. මේ පාර්ලිමේන්තුවේ එදා කතා වුණේ ඒව. ගරු කථානායකතුමනි, මෙන්න නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරපු විදිය එදා අපිට පේන්න තිබ්බා. කොහොමද උසස් වීම වෙනුවෙන් නඩු තීන්දු දීපු අවස්ථා? ඒ හින්දා මෙන්න මේ වෙනස තමයි අපි ක්‍රියාත්මක කරේ. මෙන්න මෙතන තමයි අපි සමත් රාජ්‍ය පාලකයෙක් යටතේ අද රට පාලනය වෙනවා කියන කාරණාව ඔප්පු කරලා තියෙන්නේ. ගරු කථානායකතුමනි, ඒ හින්දා මේ ග්‍රාමීය මට්ටමට පහසුකම් ටික යද්දී ග්‍රාමීය මට්ටමේ ආර්ථිකය හැදෙද්දී මෙයාලට ඉවසන් ඉන්න බෑ. මොකද මෙයාලා හිටියේ සමාජයේ ඉහළම 2%ක් තමයි මෙයාලා හිටියේ. ඒ 2%ට අවශ්‍ය තීන්දුව තමයි මෙයාලා ගත්තේ. එක රැයෙන් බදු ප්‍රතිපත්තිය වෙනස් කරා. ගරු කථානායකතුමනි, අද රැය බදු ප්‍රතිපත්තිය වෙනස් කරා.
කාලය අවසන්යි.
මට විනාඩියක් දෙන්න ගරු කථානායකතුමනි. එක රැයෙන් බදු ප්‍රතිපත්තිය වෙනස් කළා. තමන්ගේ මිතුරන්ට අවශ්‍ය ආනයනය කරන්න දීලා ඊළඟ දවසේ නැවත බදු ප්‍රතිපත්තිය වෙනස් කරා. එයින්ද අපි විශේෂයෙන්ම රටේ ජනතාවට ආයෝජකයන්ට කියනවා, මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක වෙන බදු ප්‍රතිපත්තිය මේක තමයි ඊළඟ අවුරුදු පහට අපේ රටේ බදු ප්‍රතිපත්තිය. එයින්ද බය වෙන්නේ නැතුව, කිසිම සැකයක් තියාගන්න නැතුව මේ විශ්වාසයත් එක්ක මේ රටේ ආයෝජන කරන්න, ව්‍යාපාර කරන්න, අනිකුත් කටයුතු කරන්න තව සහන ලබා දීම අවශ්‍ය නම් අපි ඒ සෑම ශ්‍රේෂ්ඨයක්ම නිකන් නෙමෙයි දරු කථානායකතුමනි, ශ්‍රේෂ්ඨයක් වශයෙන් අරගෙන රටේ උන්නතිය යහපත වෙනුවෙන් අපි ඒ සහන ලබා දෙන්න සූදානම්. එයින්ද මම නැවතත් මේ විරුද්ධ පක්ෂයට කියන්නේ, මේ ඉන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා පුළුවන් නම් කියන්න ෆේල් වෙච්ච එක තරක් ෆේල් වෙලා නැහැ. ගරු කථානායකතුමනි, රටේ ජනතාව ඒ ක්‍රියාමාර්ග අනුමත කරනවා නම්, ජනතාවට අවශ්‍ය වෙනස්කම් රටේ සිදු වෙනවා නම් අන්න ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන දේ. ඒ හින්දා අසමත් වෙච්ච ෆේල් වෙච්ච විපක්ෂයට ඕන විදියට අපි නටන්න සූදානම් නැහැ කියන කාරණාවත් මතක් කරමින් මේ 2021 අයවැය එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා 2005 ඒ කරපු විප්ලවයම නැවත 2021 සිට අපි කරනවා කියන කාරණාව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා, ඔව් අභිසිංහන්තුමා,
එතුමායි කතාවේදී කිව්වා ණය ගැනීම ගැන. දැන් 2020ට කෝටි 2800ක් ණය අනුමත කරගෙන තියෙනවා. 2 ලක්ෂ කෝටි 280,000ක්, 2021ට කෝටි 297,000ක්, ඒ දෙක එකතු වුණාම කෝටි 500,000යි. ඉතින් ඒකයි කියන්නේ මේ අපි කෝටි 500,000 මේ අවුරුද්දකට ණය ගන්නවා. ඒ දෙක එකතු කරලා බලන්න. දැන් ගිය අයවැයෙන් අනුමත කරගත්තා කෝටි 500,000 ණය ගන්නවා මේ අවුරුදු දෙකට.
ඔව් සේම සිංහවන්තුමා.
ගරු කථානායකතුමනි, මම කිව්වේ යාළගේ විපක්ෂය කරපු චෝදනාව. අපේ ආර්ථිකය කොච්චර මේ හැදුවද කිව්වොත් අපි දෙවනි වුණේ අෆ්ගනිස්තානයේ විතරයි. ගරු කථානායකතුමනි,
මෙයා
කතා කරේ පාර්ලිමේන්තුවේ.
හරි ඔය ඇති විජිතේරජ් ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු කථානායකතුමනි, ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැය ඉතා පැහැදිලිව කියලා තියෙනවා ආදායම බිලියන 1,961 කියලා. ඒ වගේම වියදම බිලියන 3,500 කියලා. මේ ආදායම හොයාගන්න උත්පාදන ක්‍රමයන් ගැන ආයුන්දු සඳහන් කළා නැහැ. ආණ්ඩුව ඉතා පැහැදිලිව මේ අයවැය තුල යෝජනා කරලා තියෙන්නේ තවත් බිලියන 3,000ක් අලුතෙන් ණය ගන්න. 2020 තුල බිලියන 2000ක් දැනටමත් තමයි aran තියෙන. මේ පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුවත් මේ ආණ්ඩුව බිලියන 2000ක් ණය අරගෙන තියෙනවා. දැන් යෝජනා කරනවා තවත් බිලියන 3000ක් ණය ගන්න. ඒ කියන්නේ මේ අවුරුදු දෙකට විතර ගරු කතානායකතුමනි 2020ට 2021ට අවුරුදු දෙකට විතරක් මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුව බිලියන 5000ක් ණය ගන්න යෝජනා කරනවා. ට්‍රිලියන 5ක්. දැන් සේවසිංහ මන්ත්‍රීතුමා එමතුමා කිව්වා 2014 වෙනකොට ට්‍රිලියන 7ක ණයක බරක් තිබුණා කියලා. එක්සත් ජාතික පක්ෂය ඒක ට්‍රිලියන 13 දක්වා වර්ධනය කරා කියලා. ඒ අවුරුදු 5 ඇතුලේ ට්‍රිලියන 6කින් ණය බර වැඩි කරා කියලා. ඔබතුමන්ලා අවුරුදු 2ක් ඇතුළත ට්‍රිලියන 5කින් මේ ණය බර නැවත වැඩි කරනවා. ඒක හරිද? ඒ කරන්නේ තාපව ණය කන්දක රට හිර කරන එක නේද? එදා එක්සත් ජාතික පක්ෂය බලයට එනකොට කිව්වා රාජපක්ෂ පාලනේ රට ණය කරා ඒකෙන් රට මුදව ගන්නවා කියලා. නමුත් එතුමන්ලා කරෙත් නැවත රට ණය උගුලක හිර කරා ට්‍රිලියන 6ක් ණය උගුලක පැටලෙව්වා. ඔබතුමන්ලා දැන් කරන්නේ ඒකම තමයි නැවත පෞට්‍රීන 5ක මේ රට ණය උගුලක හිර කරනවා. මේකතු වෙනකොට 2021 අවසන් වෙනකොට රටක් විදියට අපි ට්‍රිලියන 18ක ණය කන්දක හිර වෙනවා. මේ රටේ ජනතාව තවත් ණය අර්බුදයක හිරවීමක් විතරයි වෙන්නේ. එහෙම නැතුව මේ අයවැය යෝජනා තුල ඔබතුමන්ලා වෙන මොකුත් අලුත් යෝජනා නැහැ. මුදල් උත්පාදනය කරන යෝජනා නැහැ. එකම විකල්ප දෙකයි. එකක් ණය ගන්න එක, අනිත් එක ඔබතුමන් යෝජනා කරන්නේ සල්ලි අච්චු ගහන එක. මෙතෙක් කල් කරෙත් ওই දෙක විතරයි. සල්ලි අච්චු ගහන එකයි ණය ගන්න එකයි කියන්නේ රටක ආර්ථිකය පවත්වාගෙන යාමේ හැකියාවක්ද? අසමත්කම නේද? ෆේල් නේද? ෆේල් කරන්න මොකද්ද කියලා ඇහුවා. හිටියනම් ජනාධිපතිතුමා ඉස්සරහටම කියන්න හිටියේ. නමුත් දැන් අහනවා මොකද්ද ෆේල් කියලා. මේක තමයි ෆේල්කම. කරන්න ආර්ථිකය හදනවා කියන්නේ නිෂ්පාදනය වැඩි කරලා රටේ ආර්ථික සංවර්ධනය ඇති කරනවා කියන එක. සල්ලි අච්චු ගහනවයි ණය ගන්නවයි කියන්නේ ඒක තමයි බැරිකම, ඒක තමයි දුර්වලකම, ඒ දුබලකම වැඩි කල් යන කලින් මේ වර්තමානයේදීම මේ ආණ්ඩු ඔප්පු කරලා තියෙනවා. එනිසා ගරු කතානායකතුමනි, ආවේ කොහොමද රාජ්‍ය සම්පත් විකුණන්නේ නැහැ, දේශීය සම්පත් විකුණන්නේ නැහැ කියලා. ආපු ගමන් කැබිනට් මණ්ඩලය රැස් වෙලා සති 3ක් යන්න කලින් මොකද්ද කරේ? සැංග්‍රිලා හෝටලේ පිටිපස්සේ තියෙන අක්කර 3ක ඉඩම පෙරනියල් රියල් ඉස්ටේට් සිංගප්පූරු සමාගමට දුන්නේ නැද්ද? ඒ පෙරනියල් රියල් ඉස්ටේට් සමාගමට දෙන්න එදා එක්සත් ජාතික පක්ෂේ ලෑස්ති වුණා. ඔබතුමන්ලා ලොකුවට ඒකට විරුද්ධ වුණා. ඒ එක්සත් ජාතික පක්ෂෙත් එදා රාජ්‍ය සම්පත් විකිණිල්ල කරා තමුන්නාසල බලයට ආවව නවත්තනවා කියලා. ආපු ගමන් කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් තිබිච්ච කැබිනට් මණ්ඩලයේ අනුමත කරේ පෙරනියල් රියල් ඉස්ටේට් සමාගමට සැංග්‍රිලා හෝටලයේ පිටිපස්සේ තිබිච්ච අක්කර 3 ඉඩම නැවත ලබා දෙන්න තමයි. ඒ විතරක් නෙමෙයි, අද නැගෙනහිර වරාය ජැටිය ඒක ඉන්දියාවටයි
දිවා ආහාරය සඳහා. ඕඩර් ප්ලීස්.
වෙනස් කරේ මොකද්ද?
ඕඩර් ප්ලීස්. දිවා ආහාරය සඳහා පස්වරු එකට එකවනතෙක් පාර්ලිමේන්තුව කල්තබනු ලැබේ.